ඔබ SBS සිංහල ගුවන්විදුලිය සමගින්.
කොන්දේ ආබාධවලින් මේ වෙද්දි බොහෝ කෙනෙක් පීඩා විඳිනවා වුණත් සමහර කෙනෙක් ඔවුන්ට එය නිතර නිතර ඇතිවන නිසා වැඩිපුර සැලකිල්ලක් නොදක්වනවා වෙන්න පුළුවන්. කොන්දේ ආබාධය කියන්නේ කුමක්ද? ඔබට තිබෙන්නේ කුමන ආකාරයේ කොන්දේ ආබාධයක්ද කියලා හඳුනාගන්න අපගේ පසුගිය වැඩසටහනේ කොන්දේ ආබාධ සම්බන්ධයෙන් කළ සාකච්ඡාව ශ්‍රවණය කිරීමෙන් ඔබට අවබෝධයක් ලැබෙන්නේ නැති කියලා අපි හිතෙනවා. ඉතින් මේ මාතෘකාවේ ඉතා විශාල පරාසයක් පුරා දිව යන නිසා පෙරදින අප ආරම්භ කළ සාකච්ඡාවේ දෙවන කොටස අද අපි ඔබ වෙත ගෙනේනවා. මේ සඳහාත් අද අපිත් එක්ක එකතු වෙනවා වික්ටෝරියා ප්‍රාන්තයේ බෞද්ධ චිකිත්සකවරයෙකු ලෙස වසර ගණනාවක් පළපුරුද්ද සහිත ආචාර්ය දුලාන් කොඩිකාර මහත්මයා. ආයුබෝවන් කියලා අදත් අපගේ වැඩසටහනට ඔබව පිළිගන්නවා ડોક્ટર දුලාන්.
ආයුබෝවන්.
ඔව් ડોક્ટર, අපි අද මුලින්ම කතා කරමු කොන්දේ ආබාධය කියන්නේ වරපතල තත්ත්වයක්ද, ඒ සම්බන්ධයෙන් අපේ ශරීරයෙන් ලැබෙන අනතුරු ඇඟවීම් මොනවද කියලා.
ඔව්, මේ ප්‍රශ්නෙට මං හිතන්නේ සරල පිළිතුරක් දෙන්න අමාරුයි. මොකද සමහර අවස්ථාවන් වලදී ඔබට අනතුරු ඇඟවීමක්, ඒ කියන්නේ වෝනින් සයින් එකක් දෙන්නේ නැතුව කොන්ද ආශ්‍රිත ආබාධ තියෙන්න පුළුවන් අවස්ථාවන් තිබෙනවා. මේ ගැන අනතුරු ඇඟවීමක් වෝනින් සයින් නොදෙන ආකාරයේ කොන්ද ආශ්‍රිත ආබාධයක් ගැන කිව්වොත් එම ඉතාමත් සුලභ දකින්න ලැබෙන කන්ඩිෂන් එකක් තමයි කැන්සර් කියන එක. නමුත් මේක ඉතාමත් අසීරුයි අපිට හොයාගන්නත් ගොඩක් වෙලාවට, මොකද වෝනින් සයින්ස් දෙන්නේ නැති නිසා. නමුත් සුලභවම සිදුවෙන දෙයක් තමයි මෙවැනි කැන්සර් ආශ්‍රිත කොන්ද ආබාධයක් නම් හුඟක් වෙලාවට කොන්ද රිදෙනවට වඩා ඇත්තටම විවිධ වෙන අපහසුතාවයන්ට ලක් වෙන්න පුළුවන් අවස්ථාවන් තිබෙනවා මේ රෝගියා. ඒ කියන්නේ හුඟක් වෙලාවට දකින දෙයක් තමයි unexplained weight loss. ඒ කියන්නේ හිතාගන්න බැරි විදියට ශරීරයේ බර අඩු වෙන්න පුළුවන් මෙවැනි අවස්ථාවකදී. යම් උපකල්පනයක් කරන්න පුළුවන් මේ සරල කොන්ද ආබාධයක් නෙමෙයි වෙන්න පුළුවන් කියන දේ. ඒ වගේම තමා මේ මෙවැනි අවස්ථාවකදී ගොඩක් වෙලාවට මුත්‍රා මලපහ කිරීම, ඒ කියන්නේ ටොයිලටින් ඇක්ටිවිටීස් වලදී පුද්ගලයින්ට අපහසුතාවයන් නැති වෙන්න පුළුවන්, ඒවායේ හැඟීම් දැනීම් අඩු වෙන්න පුළුවන් අවස්ථාවන් තිබෙනවා. ඉතින් මෙවැනි අවස්ථාවලදී බොහෝ වෙලාවට ඒක කැන්සරස් ඔරිජින් එකක් එක්ක එන කොන්ද අමාරුවක්, බැක් පේන් එකක් විය හැකි අවස්ථාවන් තිබෙනවා. මේක ඔබගේ වෛද්‍යවරයාට විවිධ පරීක්ෂණ කිරීම තුළින් හඳුනා ගැනීමේ හැකියාව තිබෙනවා. නමුත් මෙවැනි අවස්ථාවකදී තියෙන අර ෆ්ලිප් සයිඩ් එක, නෙගටිව් පැත්ත තමයි ගොඩක් වෙලාවට වෝනින් සයින් එකක්. ඒ කියන්නේ අනතුරු ඇඟීමක් නොතිබීම. නමුත් අපි සුලභ දකින කොන්ද ආශ්‍රිත ආබාධ වලදී ඔබට තිබෙන වෝනින් සයින්ස් අනතුරු ඇඟීම් ගැන සඳහන් කරොත් දවස් 3ක් 7ක් ඇතුළත කාලයක් තුළ ඔබගේ කොන්දේ වේදනාව අඩු වෙන්නේ නැත්නම් හෝ කොන්දේ වේදනාව තවදුරටත් ක්‍රමක්‍රමයෙන් වැඩි වෙනවා නම්, ඒ කියන්නේ ඔබ අනිවාර්යයෙන්ම ඔබගේ වෛද්‍යවරයාව හමු විය යුතුයි වෛද්‍ය උපදෙස් ලබා ගැනීම සඳහා. ඒ වගේම තමා කන්ඩිෂන්ස් වලදී සඳහන් කරා වගේ සයටික් කියන අම්බ්‍රෙලා ටර්ම් එකෙන් හඳුන්වන කන්ඩිෂන් එකකදී ගොඩක් වෙලාවට කොන්දේ වේදනාව යම් ප්‍රදේශයකට සීමා නොවි ඔබගේ තට්ටම් ප්‍රදේශය, කලවා ප්‍රදේශය හෝ කකුලේ පිටුපස ප්‍රදේශය පුරාම පැතිරෙනවා නම් එයත් ඔබට දන්වන අනතුරු ඇඟවීමක්. ඔබගේ වෛද්‍යවරයා ඉතාමත් ඉක්මනින් හමු වීම සඳහා මෙවැනි අවස්ථාවකදී මේ අනතුරු ආබාධය යම් මට්ටමක දරුණු අනතුරක් ආබාධයක් විය හැකි නිසා. ඒ වගේම ඊළඟ කාරණය තමා ඔබගේ ශරීරයේ චලනයන් සීමා වීමත් ඔබට දක්වන අනතුරු ඇඟවීමක්. ඒ කියන්නේ ඔබට පහසුවෙන් ඉදිරියට හෝ පිටුපසට කොන්දෙන් නැමීමට අමාරු නම්, ඒ වගේම ඔබට දකුණට වමට කොන්දෙන් හැරීමට අපහසුතාවයන් තිබෙනවා නම් එවැනි අවස්ථාවකදී ඔබ ඉතාමත් ඉක්මනින් ඔබගේ වෛද්‍යවරයා හමු වෙලා වෛද්‍ය උපදෙස් පැතිය යුතුයි. විශේෂයෙන්ම මේ ක්‍රොනික් කන්ඩිෂන්ස් වලදී අපිට සුලභව දක්නට ලැබෙන දෙයක් තමයි හුඟක් වෙලාවට වැඩිපුර කාලයක් හිටගෙන හෝ ඉඳගෙන ඉන්න බැරි අවස්ථාවන් වලට පුද්ගලයන් මුණ දෙනවා. ඉතින් මෙවැනි අත්දැකීමක් ඔබ ලබනවා නම් එයත් ඔබට දන්වන අනතුරු ඇඟවීමක්. ඔබගේ වෛද්‍යවරයා හමු වෙලා වෛද්‍ය උපදෙස් ලබා ගැනීම සඳහා කොන්ද ආශ්‍රිත අනතුරු ආබාධයක් තිබෙනවාද, එසේ තිබෙනවා නම් මේ කොතරම් දුරට බරපතලද, කුමන ආකාරයේ වෛද්‍ය ප්‍රතිකාර ලබා ගත යුතුද කියන එක සම්බන්ධයෙන් ඔබ දැනුවත් වීම ඉතාමත් වැදගත් වෙනවා මෙවැනි අවස්ථාවන්වලදී. කොන්ද අමාරුව සඳහා තිබෙන ප්‍රතිකාර ක්‍රම ගැන සඳහන් කරන්න ප්‍රථමයෙන් මං හිතන්නේ ඇත්තටම ඉතාමත්ම වැදගත් දෙයක් තියෙනවා සඳහන් කළ යුතු. මේ කලින් සාකච්ඡාවේදී සඳහන් කරා වගේ විවිධාකාර මූලාශ්‍ර නිසා කොන්ද ආශ්‍රිත අනතුරු ආබාධ ඇතිවෙන්න පුළුවන්. ඉතින් ඉතාමත්ම වැදගත් මෙතනදී කොන්දේ අමාරුව හෝ ආබාධය හෝ ඇතිවෙන්න හේතු වුණ මූලාශ්‍ර, ඒ කියන්නේ සෝස් එක හොයා ගැනීම ඉතාමත්ම වැදගත්. ඉතින් මෙය කළ හැකි වෙන්නේ විවිධ වෛද්‍ය පර්යේෂණ සහ සායනයකදී ඔබගේ වෛද්‍යවරයා හෝ බෞද්ධ චිකිත්සකවරයා හෝ සිදු කරන පරීක්ෂණ මගින් කරන තහවුරු කිරීම මගින් තමා මෙය කළ හැකි වෙන්නේ. හැමතිස්සම කියන දෙයක් තමා රේඩියෝලොජිකල් ෆයින්ඩින්ග්ස්, ඒ කියන්නේ අපි ද ස්කෑන් පරීක්ෂණ මගින් සහ අනිකුත් කරන පරීක්ෂණ මගින් කරන තහවුරු කර ගැනීම සහ ක්ලිනිකලි, ඒ කියන්නේ ඔය සායනයේදී කරන ලබන පරීක්ෂා තුලින් ලබා ගන්නා තහවුරු කිරීම කියන දෙකම අපි උපයෝගී කරගන්නවා යම් කිසි රෝගියෙක්ගේ රෝගාබාධය කොතරම් දුරට දරුණු මට්ටමකද එසේ නැත්නම් දරුණු නැද්ද කියන එක ගැන රෝග විනිශ්චය ලබා දීම සඳහා රේඩියෝලොජිකල් ෆයින්ඩින්ග්ස් සහ ක්ලිනිකල් ෆයින්ඩින්ග්ස් කියන දෙකම එක හා සමානව වැදගත් සහ එක හා සමානව අපි උපයෝගී කරගන්නවා. ඉතින් මේ කාරණා දෙකම ගැන සැලකිලිමත් විය යුතුයි. විශේෂයෙන්ම අපි රෝග විනිශ්චයක් ලබා දීමේදී කොතරම් දුරට මේ කොන්දාශ්‍රිත ආබාධයක් දරුණු ගණයේ කොන්දාශ්‍රිත ආබාධයක් දනතුරක්ද එසේ නැත්නම් සරල ක්‍රමවේදයන් තුළින් සුවපත් කරන්න පුළුවන් කොන්දාශ්‍රිත අනතුරක් ආබාධද කියන එක ගැන රෝග විනිශ්චය ලබා දීම.
රෝගයක් වැළඳුනාට පස්සේ ප්‍රතිකාර ගන්නවට වඩා වළක්වා ගන්න තියෙනවා නම් ගොඩක් හොඳයිනේ. ඉතින් අපි කොන්දේ ආබාධය ඇති වෙන්න කලින් වළක්වා ගැනීමේ ක්‍රම තියෙනවා නම් අපි ඒ ගැන දැනුවත් කරමු.
විශේෂයෙන්ම මම පුද්ගලිකව ක්ලිනිෂියන් කෙනෙක් කැරියර ගොඩක් උනන්දුවක් දක්වන පැත්තක් තමයි මේ අනතුරු ආබාධ අවම කර ගැනීම හෝ වළක්වා ගැනීම කියන්නේ. මොකද අපිට ඇත්තටම මෙවැනි අනතුරක් ආබාධයක් වළක්වා ගැනීම ඉතාමත්ම හෝ අවම කර ගැනීම ඉතාමත් වැදගත්. ඒකට ප්‍රතිකාර කරනවට වඩා මොකද ඒක තමයි මම හිතන්නේ සිදුවිය යුතු දේ. මෙවැනි කොන්දාශ්‍රිත අනතුරක් ආබාධය වළක්වා ගන්න ඉතාමත්ම වැදගත් වෙන දෙයක් තමයි ඔබ තමත් නිරෝගී සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවකට හුරු පුරුදුයි සිටීම. ඒ තුලින් මම අදහස් කරන්නේ අවම වශයෙන් දවසකට විනාඩි 30ක පමණ හෝ ව්‍යායාම වල නිරත වීම කොන්දාශ්‍රිත අනතුරු ආබාධ අඩු කරගන්න වැදගත් දෙයක් තමයි අපි කියනවා මේ කෝර් එක කියලා. ඒ කියන්නේ බඩ සහ කොන්ද ආශ්‍රිත ප්‍රදේශය ශක්තිමත් කර ගැනීම, මාංශ පේශීන් සහ අස්ථීන් ශක්තිමත් කර ගැනීම තුලින් ඔබට කොඳු ඇටපේලිය ආශ්‍රිත අනතුරු ආබාධ ඇතිවීම වළක්වා ගන්න පුළුවන්. ගොඩක් වෙලාවට කෝර් එක ස්ට්‍රෙන්ත් කරන්න ඕන කියලා කිව්වම උඹ දෙනෙක් වැරදියට අවබෝධ කරගන්නවා මේ කෝර් එක විතරයි ස්ට්‍රෙන්ත් කරන්න ඕන කියලා. ඒ කියන්නේ ඇබ්ඩෝමන්, ඒ කියන්නේ බඩේ ඉදිරි ප්‍රදේශය සහ ස්පයිනල් මසල්ස්, ඒ කියන්නේ කොන්ද පිටිපස තියෙන මසල්ස්. ඒක ඇත්තටම වැරදි අවබෝධයක්. අපි කෝර් එක ස්ට්‍රෙන්ත් කරන්න ඕන කියන එකෙන් අදහස් කරන්නේ ඇත්තටම ඒකට මූලිකත්වය දිය යුතුයි කියන එක. නමුත් ස්ට්‍රෙන්තනින් ප්‍රෝග්‍රෑම් එකදී විශේෂයෙන්ම ඔබගේ ලෝව බොඩි එක, අප බොඩි එක, කෝර් එක මේ තුනම ස්ට්‍රෙන්ත් කිරීම ඉතාමත් වැදගත්. මොකද ව්‍යායාම් ක්‍රමවේදය සමබර සමතුලිත එකක් විය යුතුයි. එසේත් නැත්නම් ඔබ අර එක ඒරියාකට විතරක් කන්සන්ට්‍රේට් කරොත් එහෙම ගොඩක් වෙලාවට නැවතත් ශරීරයේ වෙන යම් ප්‍රදේශයකින් අනතුරක් ආබාධයකට ලක්වීම හෝ ඇතිවීමේ හැකියාවක් තිබෙන නිසා. ඊට අමතරව තවත් ඉතාමත් වැදගත් දෙයක් තමයි ඔබගේ ආහාර රටාව සහ ආහාර පාලනය කිරීම.
අපි අවසාන වශයෙන් මෙලෙස කොන්දේ ආබාධයක් ඇති වුණාට පස්සේ කෙනෙක්ට ලබාගත හැකි ප්‍රතිකාර ක්‍රම ගැන කෙටියෙන් සඳහන් කරමු.
විශේෂයෙන්ම කොන්දාශ්‍රිත අනතුරකට ආබාධයකට ඔබ දැනටමත් ලක් වෙලා තියෙනවා නම් ඒ සඳහා කරන්න පුළුවන් ප්‍රතිකාර ක්‍රමවේදයන් විශාල ප්‍රමාණයක් තියෙනවා. ඔබගේ වෛද්‍යවරුන් විසින් ඔබට නියම කරන වේදනා නාශක ඖෂධ, ඒ කියන්නේ පේන් කිලර්ස් ඔබට පාවිච්චි කරන්න පුළුවන්. නමුත් ඒ අතරම බෞද්ධ චිකිත්සක ප්‍රතිකාර ක්‍රමවේදයන්, ඒ අදාළ එලයිඩ් හෙල්ත් ප්‍රතිකාර ක්‍රමවේදයන් වලට ඔබට යොමු වීමේ හැකියාව තිබෙනවා. ඉතින් මෙතනදී විශේෂයෙන්ම අපි පාවිච්චි කරන ක්‍රමවේදයන් රසක් තිබෙනවා. ගොඩක් වෙලාවට මෙතනදී වැදගත් වෙන දෙයක් තමයි මෙවැනි අනතුරකට ආබාධයකට ලක්වෙච්ච කෙනෙක්ට මම අර කලින් සඳහන් කරා වගේ සිම්ටම්ස් වලට ට්‍රීට් කිරීම. ඒ කියන්නේ ඔහුගේ ඔයගේ රෝග ලක්ෂණ වලට ප්‍රතිකාර කිරීම සහ මේ රෝගයේ සඳහා බලපාලා දෙන මූලාශ්‍ර සඳහා ප්‍රතිකාර කිරීම කියන කාරණා දෙකම ඉතාමත් වැදගත් වෙනවා. එවැනි අවස්ථාවකදී රෝග ලක්ෂණ, ඒ කියන්නේ සිම්ටම්ස් වලට ට්‍රීට් කරන්න අපි ගොඩාක් ක්‍රමවේදයන් පාවිච්චි කරනවා. මැනුවල් තෙරපි, නීඩ්ලිං, එවැනි ක්‍රමවේදයන්, ඊට පස්සේ ජොයින්ට් මොබිලයිසේෂන්ස්, මැනිපුලේෂන්ස්. දීර්ඝ කාලයක් තිස්සේ මෙවැනි රෝගාබාධයන් අඩු කරගන්න අපි පසු කාලීන මේ රෝග ලක්ෂණ සමනයකට පත්වෙනකොට ගොඩක් වෙලාවට ව්‍යායාම ආශ්‍රිත ප්‍රතිකාර ක්‍රමවේද එක්සර්සයිස් තෙරපි හඳුන්වා දෙන අවස්ථාවල් තියෙනවා. ඒ වගේම දරුණු කොන්දාශ්‍රිත ආබාධයකට ලක් වෙලා අපි නැගිට ගන්න බැරුව චලනයන් කරන්න අපහසු වෙලා තියෙන රෝගීන්ට ඉතාමත් සුලභව පලදායි ලෙස පාවිච්චි කරන ප්‍රතිකාර ක්‍රමවේදයක් තමයි මේ හයිඩ්‍රෝතෙරපි කූල් බේස්ඩ් එක්සර්සයිස් ප්‍රෝග්‍රෑම් හඳුන්වලා දීම. විවිධාකාර වූ ක්‍රමවේදයන් ඔස්සේ ප්‍රතිකාර කිරීමේ හැකියාව තියෙනවා. විශේෂයෙන්ම මේ අපි සඳහන් කරන මේ ඉතාමත් සුලභ පිරිස් දන්න මේ සයිටිකා ආශ්‍රිත ක්‍රමවේදවලදී ගොඩක් වෙලාවට මේ රෝග ලක්ෂණ අඩු කරන්න අපි නර්ව් ස්ට්‍රෙචර්ස්, ඒ කියන්නේ නියුරල් ස්ට්‍රෙචර්ස් පාවිච්චි කරනවා. මොකද ඒවා තුළින් මේ සයටික් නර්ව් එක ස්ට්‍රෙච් කරන එක වැඩිමකට ලක් කිරීමෙන් නියුරල් මොබිලිටි එක නැවත ස්ථාපිත කරලා ඉතාමත් හොඳ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒවා තමයි ප්‍රතිකාර ක්‍රමවේදයන් වශයෙන් ඇත්තටම සඳහන් කරන්න හැකියාව තියෙන්නේ.
කොන්දේආබාධයන් පිළිබඳ වැඩිදුර සාකච්ඡාවට අද අපිත් එක්ක එකතු වුණේ වික්ටෝරියා ප්‍රාන්තයේ බෞද්ධ චිකිත්සකවරයෙක් ලෙස වසර ගණනාවක් පළපුරුද්ද ඇති ආචාර්ය දුලාන් කොඩිකාර මහත්මයා. අදත් අපිත් එක්ක සම්බන්ධ වෙලා අපිව දැනුවත් කරාට ඔබට බොහොමත්ම ස්තුතියි ડોક્ટર දුලාන්.
බොහොම ස්තුතියි නැවතතාවක් සාකච්ඡාවට සම්බන්ධ කරගත්තට.
ඔබ SBS සිංහල ගුවන්විදුලිය සමගින්.